අදත් අපි හැමනම් සූදානම් දැන් මෙතැන් සිට ශ්‍රී ලංකාවේ වාර්තාවන උණුසුම්ම දේශපාලනික කාරණා පිළිබඳව කතාබහ කරන්න සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින්. සුපුරුදු ලෙසින් මේ කාර්තවයට ශ්‍රී ලංකාවේ සිට අදත් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, සුබෝදාසනක්, ආයිබෝවන්.
සුබෝදාසනක්, ආයිබෝවන් දිල්රුක්ෂි.
බැඳුම් කර සිදුවීම තමයි අපිට ප්‍රමුඛයෙන්ම කතා බහ කරන්න වෙන්නේ මනෝජ්. මොකද මේ මහ බැංකු බැඳුම් කර වංචාවේ සමීක්ෂණ වාර්තාව පසුගිය සතියේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට බාර දුන්න. එහිදී අපි පසුගිය වතාවේ මේ වැඩසටහනින් හමු වෙනකොට ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි කියලා පසුගිය සතියේදී. මේ ප්‍රකාශය සිදු කළායින් පස්සේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හරහාත් ඉන් අනතුරුව මේ බැඳුම් කර වාර්තාවේ සඳහන් වන කරුණු පිළිබඳවත් විශාල ආందోళනයක් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ පවතිනවා. අපි මේ සම්බන්ධව පවතින උණුසුම්ම කාරණාවලින් අද දවසේදී කතාව පටන් ගනිමු.
2018 නවවසර උදාවින ඔන්න මෙන්න කියලා තියෙද්දී බැඳුම් කරේ පිළිබඳව සොයා බලන්න පස්සේ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට බාර දෙනවා. නමුත් එය දැනගත කරන්න ජනාධිපතිතුමා කලබල වෙන්නේ නැහැ. ඒ අනුව පසුගිය බදාදා දිනේ මේ පිළිබඳව ජනාධිපතිවරයා මාධ්‍යයට ප්‍රකාශයක් සිදු කරනවා. මේ අන්තර්ගත කරුණු එක්ක ඒ අනුව එහිදී සඳහන් වෙනවා අර්ජුන් මහින්දර මහත්මයාගේ පත්කිරීම සම්බන්ධයෙන් අග්‍රමාත්‍යවරයා කටයුතු කරපු ආකාරය, ඊට පස්සේ මේ ක්‍රියාවලිය නිසා රජයට අහිමි වෙන වියදම, අර්ජුන් මහින්දර මහත්මයා ඉදිරියේ මහ බැංකුවෙන් ලද හරියට කටයුතු කරපු ආකාරය, ඒත් එක්කම රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා කටයුතු කරපු ආකාරය සහ ඔවුන් කොයි ආකාරයෙන්ද මේ සඳහා නීති මැනෙන්නේ කියන කාරණය සහ මහ බැංකුව මේ ගමන සිදු කරද්දී කොයි ආකාරයෙන් විධිමත් ක්‍රමවේදයක්ද අනුගමනය කරලා තියෙන්නේ කියන කාරණය මේ වාර්තාවකින් සඳහන් කරලා තිබෙනවා. ඒ වාර්තාවට අනුව අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සහ මහ බැංකු නිලධාරීන් වෙනත් බාහිර පුද්ගලයන් මේ කියන කණ්ඩායම් වල සහභාගීත්වය හරහා පර්පිචුවල් ප්‍රචලිත සමාගම විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයලා තියෙනවා කියලා මේ වාර්තාව එක තැනක සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්කම මහේන්ද්‍ර මහතා අසම්මත සහ සාවද්‍යන්තමින් කිරිනිලීමේ ක්‍රියාවලියක් මගින් බඳුක් කරමින් පිළිසෙට මැදිහත් වී ඇති අතර අභ්‍යන්තර තොරතුරු පිටපත බෙදා දීම සම්බන්ධයෙන් බහුසිරියෙක් බව වාර්තාවේ සඳහන් වෙනවා. මේ ක්‍රියාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකි වී ඇති බව මේ වාර්තාවෙන් තීරණය කරලා තිබෙනවා. ඒත් එක්කම අදාළ පාර්ශ්වයන්ගේ ක්‍රියාමාර්ග හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයට මඟ පෑදී අතර මීට අදාළ පුද්ගලයන් වාර්තාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව ක්‍රියා කළ යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා. දඬුවම් ලබා දීම සඳහා පර්පිචුවල් ප්‍රොසෙස් සමාගම, අර්ජුන් ඇලෝසියස්, අසුන් පලිහේන යන මහත්වරුන්ගේ සහ වාර්තාවේ හඳුනාගෙන ඇති අන් වගකීම්දර නිලධාරීන්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළඹීමට යෝජනා කරන අතර රජයට අලාභ වූ මුදල අය කර ගැනීමට කටයුතු කළ යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් කර තිබෙනවා කියලා ජනාධිපතිතුමා නිකුත් කරපු වාර්තාවේ සඳහන් වෙනවා. ඒත් එක්කම කොමිසම පවත්වාගෙන යාම සඳහා ධර්මනරද සියලු පිරිවැය පර්පිචුවල් ප්‍රෙෂරිස් සමාගමේ නාය කරගත යුතු බවද කොමිසමේ නිර්දේශය කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. දැනටමත් වාර්තාවේ පිටපතක් ගරු නීතිපතිතුමා වෙත බහර දී තිබෙනවා. එතුමා විසින් නීතිලි වශයෙන් ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවක් හඳුනාගෙන නිසි ක්‍රියා මාර්ග අපරාධ හෝ සිවිල් කටයුතු සම්බන්ධයෙන් ගැනීමට කටයුතු කරනු ඇති කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා මහ බැංකුවේ රහස්‍ය බව, විධිමත් බව, විගණන කටයුතු පිළිබඳ පිළිවෙත් ඒක දුර්වල තත්වයක්, ටෙලිෆෝන් රෙකෝඩින් හෝ නව CCTV කැමරා ක්‍රම කිසිවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබෙන්නේ. එම දුර්වලතා මගහැරීමට වර්තමාන අධිපතිවරයා මේ වන විටත් කටයුතු කරන පිළිමා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම මේ වාර්තාවේ සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් මේ ආකාරයෙන් සඳහන් කරලා තිබෙනවා. සිදුව ඇති අලාභය වන රුපියල් මිලියන 11,145කට වැඩි මුදල් ප්‍රමාණය නැවත අය කර ගැනීමටත්, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කිසිසේත් මම පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි කියලා ජනාධිපතිතුමා එතුමන්ගේ වචනයෙන් මේ වාර්තාවේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම සේවක අර්ථසාධක අරමුදල, මහපල ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, රක්ෂණ සංස්ථාවේ අරමුදල් ඇතුළුව මෙම සිද්ධියෙන් රජයට අහිමි වී ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 8,525ක් එවත් රුපියල් බිලියන 8.5කට වැඩි වෙනවා. සමාගම ලාභ ලෙස ඉපැයූ මිලියන 11,145 ඉතිරි මුදල් පෞද්ගලික අංශයට අයත් කියලා කියනවා. පර්පිචුවල් ප්‍රෙෂරිස් සමාගමේ අතිවිශාල මුදල හෙවත් ලබා ඇති මිලියන 11,145 වන ලාභය ලබා ඇත්තේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ බවත් මේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. අගමැතිතුමාගේ මැදිහත් වීම පිළිබඳව මේ ආකාරයෙන් වාර්තාවේ සඳහන් වෙනවා. මහේන්ද්‍ර මහතා මහදැන්තු අධිපති තනතුරට පත් කිරීම පිළිබඳව කරු අග්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බව වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමේදී කරු අග්‍රාමාත්‍යතුමා මහේන්ද්‍ර මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍ර මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වී තිබෙනවා කියලා මේ නිකුත් කරපු වාර්තාවේ තිබෙනවා. මෙම කරුණු කෝප් කමිටුව ඉදිරියේද තිබූ හේයින් මහේන්ද්‍ර මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා කියලා කියවෙනවා. එකතම හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්මයා සම්බන්ධයෙන් මේ ආකාරයෙන් සඳහන් වෙනවා. ඇලෝසිස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ටන් රෝස් සමාගම විසින් පෙන්ට් හවුස් තට්ටු නිවාසයක කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත වගකීම් වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහ යටතේ කොමිෂන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවත් මේ වාර්තාවේ සඳහන් වෙනවා කියලා කියවෙනවා. මේවා තමයි ප්‍රධාන වශයෙන් අපිට මතු කර දක්වන්න පුළුවන් කාරණා විරුක්ෂි නිකුත් කරපු ප්‍රකාශය අනුව.
හොඳයි මනෝජ්, ඇත්තටම මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාති අමතා මේ සම්බන්ධව වැදගත් වන කරුණු තමන්ගේ කරුණු සටහනක් ඉදිරිපත් කරන ආකාරයට ඉදිරිපත් කළා පසුගිය සතියේදී ඔබ සඳහන් කරපු ආකාරයට. ඉන් යම් කිසි වූ කොටසක් මම මේ අවස්ථාවේදී ප්‍රයෝජනයට ගන්නවා අපේ ආසන්නන් වෙනුවෙන්. මේක දීර්ඝ ප්‍රකාශයක්, නමුත් ඉන් වැදගත් පුංචි කොටසක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න සූදානම්.
මෙම වාර්තාව මේ වන විටත් නීතිපතිතුමා වෙත මා විසින් බාර දී ඇති අතර ඉදිරියේදී වාර්තාවේ නිර්දේශ මත අපරාධ සහ සිවිල් නඩු පැවරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දූෂණ කොමිසම හරහා සිදුවිය යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් කර ඇත. අර්ජුන මහේන්ද්‍රන් මහතාගේද, බැංකු නිලධාරීන්ගේ සහ වෙනත් සමහර බාහිර පුද්ගලයින්ගේද සහභාගිත්වය හරහා පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගම විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව මෙහි සඳහන් වෙනවා. මහබැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අක්‍රියශීලී වී ඇති බවත් සඳහන් වෙනවා. මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් තුළින් බැඳුම් කර වෙන්දේසිවලට මැදිහත් වී ඇති අතර අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදා දීමට වගකී යුතු වන බවද වාර්තාවේ සඳහන් වෙනවා.
මේ බැඳුම් කර කොමිසමේ වාර්තාව පිළිබඳවත්, ඒ වාර්තාවෙන් අනතුරු ඒ සම්බන්ධව ගන්නා වූ ක්‍රියාමාර්ග කෙසේ විය යුතුද යන්න පිළිබඳවත් විවිධ දේශපාලන පක්ෂ සිටින්නේ විවිධ ස්ථාවරවල. මේ දවස්වල මේ මැතිවරණය සඳහා සිදුවන ප්‍රචාරක කටයුතුවලදී මේ සම්බන්ධව හෙළිදරව් කරන තොරතුරු වලින් මේ විවිධ පක්ෂවල මතවාද අපිට එළියට එනවා. ප්‍රධාන පක්ෂ විදිහට ගත්තොතින් මනෝජ්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එතකොට ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මේ වගේ පක්ෂවල මේ බැඳුම් කර වාර්තාව සම්බන්ධව තියෙන මතවාද කොයි වගේද කියලාත් අපි වෙන වෙනම මීළඟට සඳහන් කරමු.
ඔව්, දැන් අපිට ලැබෙන අලුත්ම තොරතුරු තමයි ඊයේ එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සර රැස්වීම බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වුණා. සියලු දේශපාලන පක්ෂ එකහෙලා කිව්වේ මේ පිළිබඳව විවාද කරන්න පාර්ලිමේන්තුව වහම රැස් වෙන්න, පාර්ලිමේන්තුව වහම කැඳවන්න කියන ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ මේ හැමෝම පක්ෂ මේ ඉල්ලීම කරා. ඊට ප්‍රතිචාර දැක්වුවා ඊ අගමැතිතුමා. ඒ අනුව අගමැතිතුමා කිව්වේ මේ ගැන අපි විවාද කරන්න ලෑස්ති, කථානායකතුමාට කියනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. එතකොට එක්සත් ජාතික පක්ෂයත් පාර්ලිමේන්තුව කැඳවන්න කියන යෝජනාවට එකඟතාවයේ පළ කරා වගේම කථානායකවරයාට අගමැතිතුමා ඉල්ලීම කළා. ඒත් එක්කම බැඳුම් කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න, මේකට අවශ්‍ය කටයුතු කඩිනම් කරන්න පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. පස්වෙනිදා අරලිගා මන්දිරයේ තමයි මේ සාකච්ඡා පැවැත්වුණේ. සම්පූර්ණ වාර්තාව එළිදැක්වුවයින් පස්සේ මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කරලා නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න කටයුතු කරන්න කියලා අගමැතිතුමා මහබැංකුව අධිපතිවරයාට උපදෙස් ලබා දීලා තියෙනවා. කොමිසම නිර්දේශ කරලා තියෙන විදිහට වෝහාරික විගණන පරීක්ෂණයක් පවත්වන්න, සුදුසු දේශීය හරි විදේශීය හරි ආයතනයක් තෝරා ගැනීමෙන් කටයුතු කරන්න ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියලා මහබැංකුවේ අධිපතිවරයාට කියලා තියෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයක් මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න සූදානම් කියන කාරණය මේ හරහා සමාජයට යම් මතයක් මේ වෙලාවේ දීලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් බැලුවොතින් අපි දැක්ක විවිධ හේවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්තුමා කියලා තිබුණා. දැන් මේ වාර්තාව නීතිපතිවරයාට යොමු කරා කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. නීතිපතිවරයා නීතිමය ක්‍රියාමාර්ග ගන්න ප්‍රමාද වුණොත් ඊට එරෙහිව නීතිමය කටයුතු කරනවා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා විජිත හේරත් මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් කියන්නේ මේ කොමිෂන් වාර්තාවේ සඳහන් වෙන ආකාරයට මේ වංචාව සිදු කළාකින් මුදල් අය කරගන්න නීති සකස් කරන්න පාර්ලිමේන්තුවට අලුත් පනතක් ගෙනාවොත් ඒ පනතට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දක්වනවා කියලා බිමල් රත්නායක මන්ත්‍රීතුමත් කියලා තියෙනවා. ඒ අතරේ ඔවුන් මේ වෙලාවේ දේශපාලනික වශයෙන් කාරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ජනාධිපතිතුමා මේ වෙලාවේ මේ වාර්තාව නිකුත් කරලා කරන්නේ එක්සන් ජාතික පක්ෂය විනාශ කරන්න වගේ ප්‍රකාශයක් ඒ පැත්තෙන් ඔවුන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් අපි බැලුවොත් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමුනේ පාර්ලිමේන්තුව කැඩවන්න කියන එක. මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුව විවාද කරමු කියලා විමල වීරවංශ මන්ත්‍රීවරයා, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වැනි අය ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීම් කරලා තිබුණා. ඒත් එක්කම පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහත්මයා, ඔහු අපේ රටේ ඉන්න ප්‍රාමාණික නීතිවේදියෙක්, ඔහුත් කියලා තිබුණේ මේ මුදල් අය කරගන්න සූදානම් කියලා කිව්වත් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව නඩු පවරන්නවත් අපිට හැකියාවක් නැහැ. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි කියන කාරණේ මතු කරා. ඒත් එක්ක මේකාබද්ධ විපක්ෂයේ මේ වෙලාවේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න සූදානමින් ඉන්නවා. ඒ වෙනුවෙන් වටපිටාවක් මේ වෙලාවේ සම්පාදනය වෙමින් තිබෙනවා. ඒ අනුව ඒකත් ක්‍රියාත්මක කරන්න ඔවුන් කටයුතු කරනවා කියලා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රමුඛ නායකයන් මේ දිනවල මාධ්‍යයට සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මේ කටයුත්තක් ඉදිරියේදී සූදානම් වේවි කියන බලාපොරොත්තුවක් තියෙන්නේ. එතකම ජනාධිපතිතුමාගේ පාර්ශවය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් විශේෂයෙන් සම්බන්ධ මහලේකම්වරයාත් පුල පුලා කිව්වේ මම තමයි මේ කටයුත්ත මුලින්ම අරගෙන ගියේ, මහ බැංකු බැඳුම් කරේ හරහා පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය මුලින්ම අධිකරණය හමුවට අරගෙන ගියේ මම. ඉතින් ඒ හින්දා අපි කියනවා දැන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවල මේ පිළිබඳව විවාදයක් කරමු කියලා. ඒකම සුසිල් ප්‍රේමජයන්ත විද්‍යා හතාක්ෂණ ඇමතුමා කියනවා ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැඳුම් කරේ නඩු ඉක්මන් කරන්න කියලා ඔහු යෝජනාවක් කරා. ඔය අතර තමයි කියවෙන්නේ ඉදිරියේදී පහුගිය කාලේ සිද්ධ වෙච්ච මහපරිමාණ වංචා පිළිබඳව සොයන්න අධිකරණ තුනක් පිටවමු කියන යෝජනාවක් තියෙනවා. ඒක ඒකාධිකරණය මේ සම්බන්ධයෙන් හොයන්න බැඳුම් කරේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න සම්පූර්ණයෙන් වෙන් කරමු. ඉතුරු අධිකරණ දෙක පහුගිය ආණ්ඩු කාලේ සිද්ධ වෙච්ච දූෂණ සම්බන්ධයෙන් හොයන්න කටයුතු කරමු කියලා මේ අතර අපි දැක්කා කියවෙනවා. එක් එක් දේශපාලන පක්ෂ ඒ ආකාරයෙන් තමයි මේ කාරණය සම්බන්ධයෙන් මේ දිනවල අදහස් දක්වලා තියෙන්නේ දිරු.
හොඳයි, එක් එක් දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් පළ කරපු අදහසුත් මම මෙහිදී එකතු කරගන්නට කැමැති. මුලින්ම යමු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පළ කරපු අදහසකට. කථානායක විසින් පක්ෂ නායක රැස්වීමක් මේ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා හෙට කැඳවලා තියෙනවා කියලා යම්කිසි ඉඟියකුත් මේ මහතා ලබා දීලා තියෙනවා.
කථානායකතුමා පක්ෂ නායකයෝ කැඳවනවා කියන අඟහරුවාද. කථානායකතුමා කියනවා තාවර නියෝග අනුව අගමැතිතුමාගේ උපදෙස් නැතුව පාර්ලිමේන්තුව කැඳවන්න බෑ කියලා. පාර්ලිමේන්තුව යළි රැස් වෙන්නේ ජනවාරි 23 වෙනිදායි. එතකොට වෙන්න පුළුවන් හානි සහ මේ සිදුවෙච්ච හානිය පිළිබඳ කරුණු සාකච්ඡා වීම අවුරා තිබෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිතුමාට පමණක් නොවේ පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ. ජනාධිපතිතුමාටත් බලය තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න. අපි අද යළිත් කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න, මේ වාර්තාව පාර්ලිමේන්තුවේ හමුවේටපත් කරන්න.
එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යම් කිසි අදහසක් පළ කරලා තිබුණා. මේ මුදල් අමාත්‍යාංශයේ කොටස් දෙකකට බෙදලා මහ බැංකුව අගමැතිවරයා යටතට පවරා ගැනීම තමයි මේ සිදුවීමට මූලිකතම හේතුව බවට පත්ුනේ කියලා.
මේ බැඳුම්කර සිද්ධිය සිදුනේ 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා. අපි සියලු දෙනාම හිටියේ විපක්ෂයේ. 1973 පස්සේ පළවෙනි වතාවට තමයි මුදල් අමාත්‍යාංශය කොටස් දෙකකට බෙදුනේ. මහ බැංකුව සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය කරු අග්‍රාමාත්‍යතුමාට තිබුණා. මෙන්න මෙතනින් තමයි මේ කතාව පටන් ගන්න ඕනේ. ඇයි මේ විදිහට මේ මුදල් අමාත්‍යාංශය වෙන් වුණේ? දැන් ඒ අතරතුරු තමයි ජනාධිපති කොමිසමක් පත් කළේ නොහිතපු ක්ෂේත්‍ර කරා මේක විහිදී ගියා. මේකේ නිර්දේශයන් අතර හිටපු මුදල් අමාත්‍යතුමාට අල්ලස් චෝදනාවක් වගේම අපරාධ නීති යටතේ නඩු පවරන්න පුළුවන් කියන කාරණේ තියෙනවා.
ඔව්, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශත් කියන්නේ අදහසම තමයි. ඇයි මේක කොටස් දෙකකට බෙදුවේ කියලා. ඊට අමතරව ඔහු යම් කිසි වුණගයක් කළා. මනෝජ් ඔබ සඳහන් කරපු ආකාරයට අගමැතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගැනීමේ ක්‍රියාදාමය පිළිබඳවත්.
චිරාත් කාලයක් තිස්සේ මහ බැංකුව තිබුණේ මුදල් අමාත්‍යවරයාගේ විෂයපතයට යටත්ව. ඇයි ගැසට් නිවේදනය ගැව්වේ මහ බැංකුව අගමැතිවරයාගේ විෂයපතයට ඇතුළත් කරලා? ඒ යාළුවා මහ බැංකුවේ අධිපති කලේ ඇයි? අග්‍රාමාත්‍යවරයා ඇතුළේ චෞර සේනාංගයට මේ රටේ මහ බැංකුව කොල්ල කන්න ඉඩ හැරලා බලන් හිටීමේ වගකීමෙන් මේ ආණ්ඩුවේ කිසියෙකුට පලා යන්න බෑ. අපි තාම පැහැදිලිව කියනවා පළමු කොටම මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය අපි බලාපොරොත්තු වෙන වහාම විශ්වාස භංගයක් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන්න.
ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක මහතා මේ සම්බන්ධයෙන් දීර්ඝතම වශයෙන් අදහස් පළ කරලා සිටියා. ඔහු යම් යම් ක්‍රියාමාර්ග මේ සම්බන්ධව ගත්ත පහුගිය කාලෙදී ඒවට මොකද වුනේ කියලා.
2015 තිබුණු තොරතුරු අනුව පොලිස් පත්තුමාට ලිපියක් යවනවා අගමැතිවරයා මේ බැංකු හොරගමේ විත්තිකරුවෙක් බව පෙනියනවා මේ කාරණා නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. පොලිස් පත්තුමාට පිළිතුරක් කියනවා බොහොම අමාරුවෙන්. ඒ පරීක්ෂණ මංකල්ල ඉවරයි මම දැන් ලිපිගුණුවේ අවල තියනවා නීතිපත්තුමාට. ඊගොඩ මම අහනවා නීතිපත්තුමාගෙන් ඔබ මොකද මේ ගැන කරන්නේ? උත්තර නැහැ. දෙවෙනි ලියුමටත් උත්තර නැහැ. එපාරම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහනවා. මොකද මේ ප්‍රශ්නෙට වෙන්නේ? අගමැතිවරයා මැදට පැනලා ඒ මුළු ප්‍රශ්නයත් පිළිතුරත් දෙකම අවුල් කරනවා. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල එළිදරව් වීම පිළිබඳව ඔහුට අමාරුවක් ලිදුමක් තියෙන බව ඔහු ඒ කල්පියාවෙන් පෙන්නුම් කළා. මේ රවි කරුණායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඔය බැඳුම් කර නිකුත්ව දවසේ උදේ සාකච්ඡාවක් කරනවා මහවැක්කුවේ. එවැනි සාකච්ඡාවකට ඔවුන් යොමු වුණේ කුමක් නිසාදයි කියා අපි විමසන්නට ඕන. මේ ආණ්ඩුවේ අගමැතිවරයා යටතේ නීතිපතිවරයා හා මහබැංකුවා පොලිස්පතිවරයා ආදීන් ක්‍රියා කරන තුරු මේ පිළිබඳව අගමැතිවරයා ඇතුළු අපරාධකාරීන්ට විරුද්ධව පැහැදිලි පියවරක් ගැනෙන්නේ නැහැ.
කවුරු මොනවා කිව්වත් අවසාන තීරණය ගන්නේ රජයේ නීතිපතිවරයා කියලයි එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා කියන්නේ.
අපේ රජයේ කවුරු හරි වැරද්ද කළා තියෙනවා නම් ඒවට අපි මොනවද සූදානම්? බැඳුම් කර වාර්තාව නඩත්තු ඉදුවක් නෙවෙයි. ඒක පරීක්ෂණ කරපු කොමිසමක් තොරතුරු එක්කව කරා විතරයි. දැන් ඒක නීතිපතිවරයා ඇරලා තියෙනවනේ. ඉතින් බලමුකෝ අවසාන තීරණය ගන්නේ නීතිපතිතුමා.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියන්නේ මේකේ මහමලුකරු කවුරු මොනවා කිව්වත් අගමැතිවරයා කියලා.
වාර්තාව අනුව අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කියන්නේ අර්ජුන මහේන්ද්‍රන්ව නම් කරන්න ඌව පත් කරන්න සම්බන්ධ වුණා කියන එක විතරයි. ප්‍රධාන වග උත්තර කාර්යාව බේරලා තියෙනවා. නමුත් මේ රටේ ජනතාව දන්නවා මේකේ මහමලුකරු කවුද කියන්නේ.
ඔව් එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේ එක මහින්ද අමරවීර කියනවා මේ බැඳුම් කර සිදුවීම් විතරක් නෙමෙයි මිහින් ලංකා සිදුවීමත් ඉස්සරහට එනවා කියලා.
දැන් මේ වාර්තාවෙම දෙනෝනේ මේ පළවෙනි එක නෙමෙයි කියලා 2008 ඉඳලම මෙහෙම වුණා කියලා. ඒ කාලෙත් කවුරු හරි ඉදිරිපත් වුණා නම් හොයාගත්තු කෙනාට මොකක් හරි වෙන්න තිබුණා එක්ක. එහෙම නැත්නම් රටේ මේ පිළිබඳව ආందోళනයක් ඇති වෙන්න තිබුණා. මොන උසාවියෙන් දඬුවම් දුන්නත් නැතත් ජනතා අධිකරණයෙන් දඬුවම් ලැබෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හොරකම් කරපු මුදල ඒක 50 සම්මත කරලා අපි අය කරගන්නව අනිවාර්යෙන්. ඊළඟට එනවා ශ්‍රී ලංකන් සහ මීන් ලංකා. එතකොට තමයි හොඳම කෙලිතියේ.
දැන් ඔය කවුරු මොනවා කිව්වත් මේ සම්බන්ධව නම ගෑවුණු ප්‍රධාන කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඊයේ පැවති එක්තරා එක්සත් ජාතික පක්ෂයේ සමුළුවට සහභාගී වුණාට පස්සේ එක්තරා අවස්ථාවකදී මාධ්‍යවේදී කණ්ඩායම අමතලා ප්‍රකාශ කළ හිටියා. ඔහුවත් අගමැතිවරයාවත් මේ කිසිවකට සම්බන්ධ නැහැ කියලා.
මං හිතන්නේ මේකේ ඔරිජිනල් වාර්තාව අපට ලැබෙන තාක්කල් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. මෙතන මේ ප්‍රකාශ කරලා තියෙන එක සම්පූර්ණයෙන්ම ව්‍යාජයි. ඔරිජිනල් සාහිත්‍යය අපි පිළිල්ලලා තියෙනවා. ඒක අපේ අගමැතිතුමාටත් අපට බාර දෙන එක තමයි අවශ්‍ය වෙන්නේ. අපේ අගමැතිතුමා කිසිම වැරද්දක් කළා නැහැ. මම කිසිම වැරද්දක් කළා නැහැ. පෞද්ගලික අපි වගේ ඉලක්ක කරන්න හදන අපි බය නැහැ.
දේශපාලනික වශයෙන් මේ දවස්වල මේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පවත්වන ප්‍රචාරක රැලි පිළිබඳවත් අපි අවධානයට ලක් කළ යුතුයි. ඒ අතරින් ප්‍රධාන රැලි දෙකක් පිළිබඳව මගේ අවධානය යොමු වෙනවා මේ ගෙවි ගිය සතියේදී පවත්වන. එකක් තමයි බොරැල කැම්බල්පිටියේදී පවත්වන එක්සත් ජාතික පක්ෂ සම්මේලනය. ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැලියක් පැවැත්ුණා කඩවතදී. මේ රැලි දෙකේදී මතුවුණු ප්‍රධාන දේශපාලනික කාරණා මොනවද කියලාත් මම ඊළඟට විමසා බලන්න කැමතියි මනෝජ්.
ඔව්, කැම්බල් පිටියේදී එක්සත් ජාතික පක්ෂයේ 61 වෙනි මහා සම්මේලනයේ පැවැත්ුණේ එහිදී ඔවුන් මේ බැඳුම් කරේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට එල්ල වුණු චෝදනාවට ප්‍රතිචාර දක්වන්න වැඩි වශයෙන් මේ රැස්වීම උපයෝගී කරගෙන තියෙන ආකාරයක් අපි දැක්කා. අගමැතිතුමා කිව්වේ විනිවිද භාවයෙන් අපි වැඩ කළේ, ওই කොමිසමද එකම දේ තුන් පාරක් කිව්වේ, ඒවටත් අපි ඉඩ දීලා තියෙනවා. ඒඳ කතානායකට කියනවා කොමිෂන් වාර්තාව ගැන විවාද කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. මේ කාරණයක් ඔහු කිව්වේ මේ සම්මේලන රැස්වීමේදී. ඒ විතරක් නෙමේ, දූෂණ අක්‍රමිකතා ඒවා පාලනයට මූල්‍ය කළමනාකරණයට විපක්ෂයටත් යම් කාර්යභාරයක් පළාත් පාලන නියෝජිතයින් හරහා සිද්ධ කරන්න ඉඩ ලබා දෙනවා කියලා පුංචි ඡන්දය සඳහා වන ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලිදක්වමින් එක්සත් ජාතික පක්ෂය කිව්වා. ඉතින් ඔවුන් කිව්වේ ලැයිස්තුවෙන් පත්වන වෘත්තිකයන්ට මේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව හොයන්න විශේෂ කාර්යභාරයක් බාර දෙනවා පළාත් පාලන ආයතනවලදී කියලා ඔවුන් සඳහන් කළා. ඒත් එක්කම අග්‍රාමාත්‍යතුමාට චෝදනා එල්ල වෙනවා, නමුත් ඔහු වැරදිකරුවෙක් නොවේ කියන කාරණයක් අපි දැක්කා. නියෝජ්‍ය මහලේ කම්බකිල විරාජකාරීව සම්මාත්‍ය සඳහන් කරන අනුව බැඳු කරේ සම්බන්ධ කාරණාවලට තමයි ඔවුන් වැඩි ඉඩක් ලබා දීලා තිබුණේ මේ රැස්වීමේදී ඔවුන්ගේ අදහස් දක්වද්දී. ඉන් අනතුරුව ඇතනම ඊට පෙර පොහොට්ටුවේ රැස්වීම පැවැත්වුණේ, එහෙම නැත්නම් පොදු ජන පෙරමුණේ මැතිවරණයට අදාළ පළමු රැළිය කඩවතදී පැවැත්වුණා. මෙහිදී විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණා විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දෙසට. මොකද ඔවුන් දෙදෙනා පහුගිය කාලේ සිදු වුණු යම් අතගැටුම් එක්ක එකට හමු වෙනවා කොහෙදීවත් දැක්කේ නැහැ. නමුත් මේ රැළියේදී ඔවුන් දෙදෙනා එකළඟ ආසන දෙකක වාඩි වෙලා සුහදව කතා බහ කරන ආකාරය අපි දැක්කා. ඒ විතරක් නෙමෙයි, හිටපු ජනාධිපතිතුමා පොදු ජන පෙරමුණට නායකත්වය ලබා දීම සටහන් කරමින් මේ රැළිය පැවැත්වුණා. ඔහු මේ වේදිකාවට එනවා, පොදු ජන පෙරමුණට නායකත්වය දෙනවා කියන අදහස් විතරයි පළවෙමින් තිබුණේ. ඒක සාක්ෂි පිටින් මේ රැස්වීමේදී දැක ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් බැදුම් කරේ සම්බන්ධයෙන් ඔවුන් අදහස් පළ කරා වගේම හිටපු ජනාධිපතිතුමා කිව්වේ මගේ කාලේ මට විවිධ දූෂණ චෝදනා එල්ල කරත් තාම ඒ සම්බන්ධයෙන් කාටවත් සාක්ෂි ඔප්පු කරගන්න බැරි වුණා කියන දේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ වේදිකාවේදී කිව්වා දිල්රුක්ෂි.
ඔව්, මේ ප්‍රධාන රැස්වීම් දෙකේදී ප්‍රධාන නායකයින් දෙදෙනා පළ කරපු අදහස් වලින් කොටසක් මම ඉදිරිපත් කරන්නට කැමති. එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ඔබ සඳහන් කරපු ආකාරයට මේ බැඳුම් කර වාර්තාව සම්බන්ධව ඔහුගේ අදහස් පළ කර හිටියා මේ ආකාරයෙන්.
හංගන්න දෙයක් නැහැ, මම කතානායකතුමාට කියනවා පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. තුන්වෙනි විවාදෙ දැක් තියෙනවා. මේ කොමිෂන් සභාව වාර්තාව තමන් අරගන්නවා නම් අපි ඉතුරු පියවරත් අරගමු. මෙම කොමිෂන් සභා වාර්තාව වලින් හෙළිවන කරුණුවලට සමාන තත්වයක් 2008 වසරේ සිට සිදුවී ඇති බව කොමිෂන් සභාවේ අදහසයි. වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුල බව කොමිෂන් සභාව සඳහන් කරනවා. ගාන දන්නවද? රුපියල් බිලියන 4000ක් අනුමතිය නැතුව තැන්පත් කරලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. මහින්ද රාජපක්ෂ මැතිතුමා බිලියන 10000ක ණයක් ඔයගොල්ලෝ බාර දීලා ගිහින්. ඒක මම කැමතියි පාර්ලිමේන්තුවේ විවාදෙට. අපි අහමු මේ ගැන.
ඔව් හොඳයි. අගමැතිවරයා ශ්‍රී දළදා මාලිගාවට ගිහිල්ලා හිටිය අලුත් අවුරුදු වෙනුවෙන් මල්වතු අස්කිරි නාහිමියන්ට සුභාශිංසන එකතු කරන්න අලුත් අවුරුදුට සුභපතන්නේ වගේම උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගන්න. එහිදී අගමැතිවරයා එහිදිත් සඳහන් කළ හිටියා මේ බැඳුම් කර වාර්තාව සම්බන්ධයෙන් තමාට එල්ලවන චෝදනා පිළිබඳව. ඒ සම්බන්ධ වන වීඩියෝ පටය අපි දැන් SBS සිංහලීස් අපේ ෆේස්බුක් පිටුවට ඇතුළත් කළ තියෙන්නේ. ඒ වගේම අපේ වෙබ් අඩවියට යන්න sbs.com.au/sinhalese වෙබ් අඩවියට මේ සම්බන්ධව වාර්තාවක් සහ වීඩියෝ පටය යන දෙකම ඇතුළත් කළ තියෙනවා. අපි දැන් පොහොට්ටු පක්ෂය එහෙමත් නැත්නම් පොදු ජන පෙරමුණේ ප්‍රථම රැළිය පැවැත්වුණා කඩවතේදී මනෝජ් ඔබ සඳහන් කරපු ආකාරයට. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉස්මතු කළ දක්වපු කාරණා කිහිපයකුත් මෙහිදී හේල්දරව් කරන්න කැමති.
මේ රට දෙකට කඩන්න යන වෙලාවේ ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඊළම දක්වාගෙන යන ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ රට දෙකට කඩන එකට විරුද්ධයි කියලා ජනමත විමසුමක් වගේ තමයි මේ පාර ඡන්දය පාවිච්චි කරන්න ඕන කියන එක මම තමුන්නාන්සලට මතක් කරනවා. ඇමතිවරු ගහගන්නවා, ජනාධිපතිවරයා අගමැතිවරයා අතර සීතල යුද්ධයක්. මේක තමයි අපිට පේන්නේ. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ. තාවර ප්‍රතිපත්තියක් එක්ක ආණ්ඩුවක් ඉදිරියට යන්න ඕන. අර ආණ්ඩි 7 දෙනාගේ කඳ හැලිය වගේ තත්ත්වයකට අද මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා.
සයිටම් අරබුදේ නැවත වතාවක් හිසෝසෝන ලකුණු අපිට පෙනෙනවා කියලා අපි පසුගිය සතියේදීත් කිව්වා. යම් කිසි වූ අනාවරණයක් අපි සඳහන් කළාෙහිදී SLTTI ආයතනය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හා සම්බන්ධව අනුබද්ධ කිරීමක් සිදු කරන්නට යනවා. ඒ සම්බන්ධව යම් කිසි වූ විරෝධතාවක් තියෙනවා කියන කාරණාව පසුගිය සතියේදී අපි හෙළිදරව් කළා. මේ සතිය වෙනකොටත් ඒ සම්බන්ධව තියෙන විරෝධතාවය ඒ ආකාරයෙන්ම තමයි අපිට වාර්තාවන්නේ. දැන් මොන වගේ පාර්ශ්වද මේ කර්තව්‍යයට බැහැලා ඉන්නේ? ඒ වගේම ඔවුන් කියන කාරණා මොනවද?
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් පහුගිය දිනක මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් වෙනවා. එහි සඳහන් කරලා තියෙනවා සයිටම් ආයතනය අහෝසි වීම සහ නව ආයතන දෙක ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවබෝධතා කිවිසුමක් රජයේ දෙසැම්බර් 30 වනදා සයිටම් ආයතනයේ සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සමග අත්සන් කරලා තියෙනවා. ඒ අනුව රජයේ මාර්ගෝපදේශන යටතේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ යෝජිත නව ආයතන දෙක ආරම්භ කරනවා කියලා රජය පවසනවා කියලා. එතකොට මේ ආයතන දෙක මොකක්ද කියලා කාරණයක් මතුවෙන දිල්රුක්ෂි, එකක් තමයි දැනට සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන, ඒ කියන්නේ සයිටම් ආයතනයේ ලියාපදිංචි වුණු සිසුන් ඔවුන්ගේ උපාධිය සම්පූර්ණ කරන තෙක් පවත්වාගෙන යන ලාභ නොලබන ආයතනයක් ස්ථාපිත කරන්න හර්ෂදිරි සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කමිටුවෙන් නිර්දේශ කරලා තියෙනවා. එතකොට ඒක තමයි එක ආයතනයක්. ඒ ආයතනය සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. දැනට සයිටම් ආයතනයට බැඳලා ඉන්න අවසාන ශිෂ්‍යයා අවසන් විභාගයේ සිද්ධ කරයින් පස්සේ දෙවැනි ආයතනය තමයි එතෙන් පටන් මේ ක්‍රමවේදය ඉස්සරහට අරගෙන යන්න පෞද්ගලික වෛද්‍ය උපාධිය ලබා දෙන්න ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෛද්‍ය සභාවේ අවම ප්‍රමිතීන්ට යටත්ව අලුත් ආයතනයක් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. ඒ ආයතනය හරහා තමයි අලුතෙන් ළමයි බඳවා ගැනීමක් සිද්ධ කරනවා නම් සිද්ධ කරන්නේ. ඒක තමයි දෙවැනි ආයතනය. මේ ආයතන දෙකට තමයි අවධානය යොමු වෙලා තිබුණේ. ඒකට හේතුව තමයි සයිතම ආයතනය දෙසැම්බර් 30 වෙනිදා අහෝසි කරන්න ඕන කියලා හර්ෂ ඩි සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පත් කරපු කමිටුව නිර්දේශ කරලා තියෙනවා. ඉතින් ඒකට තමයි විකාරයේ විදිහට මේ ආයතන දෙක ස්ලිට් යට තියෙම නැත්තම් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන යටතේ ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියෙන්නේ. හැබැයි මේකට අපි දකිනවා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයවත් ඒත් එක්කම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවවත් ඒත් එක්කම වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන්වත් කැමති නෑ. ඔවුන් ඊයේ දිනේ විශේෂ රැස්වීමක් පැවැත්වුවා. ඒදී ඔවුන් තීරණය කරලා තියෙනවා මේකට එකඟ වෙන්න බෑ. සයිතම් ආයතනයට බඳව ගත්තේ සහ මෙච්චර කල් ඔවුන් අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ නියමිත ක්‍රමවේදයන් වලට අනුව නෙමෙයි. අවම ප්‍රමිතියවත් ඒවායේ තිබුණේ නෑ. ඒ හින්දා මෙහෙම බිහිවන වෛද්‍යවරයෙක් ඉස්සරහට ජනතාවට එහෙම නැත්නම් රෝගීන්ට වගේ කියන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ විසඳුම දෙන්න ගියාට ඒ අය මේ ආකාරයෙන් වෛද්‍ය සිසුන් වෛද්‍යවරුන් හැටියට නිකුත් කිරීම පිළිගන්න බෑ කියලා ඔවුන් කියනවා. ඒ හින්දා ලබන 20 වෙනිදා ඉඳලා මේක විරෝධය පළ කරමින් වීදි සටන් සිද්ධ කරනවා, සත්‍යාග්‍රහ සිද්ධ කරනවා, ඉන්න අනතුරුව මාරාන්තික උපවාස දක්වා යනවා කියලා ඔවුන් සඳහන් කළා. ආණ්ඩුවට පෙබරවාරි 10 වෙනිදා ඡන්ද වෙනකම්ම අවශ්‍ය තරම් විරෝධතා ලබා දෙන්න අපි සූදානම්, නියම විකල්ප අපිට දෙන්නේ නැත්නම් කියලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කළා. ඒ අනුව ඔවුන්ගේ විරෝධය ඉදිරි සතියේ වැඩිපුර කරලයට එයි කියලා මේ තොරතුරුත් එක්ක අපිට යම් සංඥාවක් ලබා දෙන්න පුළුවන් දිරුක්ෂි.
ඔව්, ඔබ සඳහන් කරපු ඔය විරෝධතාව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් නීතිඥ ගාමිණී ඒකනායක මහතා ඔවුන් පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙලෙස හෙලිකොට සිටිය.
සයිතම් 2017 දෙසැම්බර් 31 අවසන් කරන බවත්, නැවත ස්ලිට් එක වගේ ආයතනයකට පවරලා ඒක පවත්වාගෙන යන්නේ නැති බවටත්, ඒ පොරොන්දුනේ හර්ෂද සිල්ලා රජය වෙනුවෙන්, නමුත් රජය නැවත මේ සයිතම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ලිට් එකට පවරලා නැවත මේ රටේ පෞද්ගලික අධ්‍යාපනය පවත්වාගෙන යන්න හදනවා. අපි සියලුම දෙමව්පියන් ඒකට සම්පූර්ණ විරුද්ධයි.
ඔව්, මේ විරුද්ධව ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව යම් කිසි වූ පැහැදිලි කිරීමක් කළා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කනුරාසිරි මහතා.
අපි තීරණය කළා සියලුම විශ්වවිද්‍යාලවල දෙමාපියොත්, උසස් අධ්‍යාපනය ලබන ආයතනවල දෙමාපියොත් සියලු දෙනාම බලෑණියක් ලෙසට මහා බලමුළුවක් ගොඩනගන්නත්, මහා සමුළුවක් පවත්වන්නටත් දීපව්‍යාප්ත සත්‍යග්‍රහයකුත් අවසානයේ මාරාන්තික උපවාසයකුත් පෙබරවාරි 10 වෙනකොට ක්‍රියාත්මක කිරීමටත් දෙමාපිය සංගමය වෘත්තීය සමිතිය ඇතුළු සකලවිධ බලවේග මේ මොහොතේ ක්‍රස් කළා. අපි කියනවා මේ සටන ඉදිරි ජනවාරි 20 සිට ආරම්භ කිරීමට තීරණය කළා.
රට ඇතුළේ සිදුවන ඇතැම් කාරණා ප්‍රමුඛතම දේශපාලනික කාරණා බවට පත්වමින් තියෙන වාතාවරණයක් අපි දකිනවා. ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය නොලැබී යාම හේතුවෙන් ඇතිවෙලා තියෙන මේ පොහොර අර්බුදය, ඒ වගේම ප්‍රමාණවත් පොහොර නොමැතිකමින් ඇතිවෙලා තියෙන මේ පොහොර හිඟය හා සම්බන්ධ ප්‍රශ්නය මේ වෙනකොට දේශපාලනික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙමින් තියෙන ආකාරයක් තමයි අපි දකින්නේ. මොකද්ද මේ පොහොර හිඟය හා සම්බන්ධව ඇතිවෙලා තියෙන ප්‍රශ්නය?
ඔව්, රටේ ලොකු පොහොර හිඟයක් තිබෙනවා. අපි දැක්කා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඒ මහලේ කම්බරයා මහින්ද අමරවීර ඇමතුමාම සඳහන් කරලා තියෙන විදිහට මේක පහුගිය දවස්වල ලංකාවේ ඇති වෙච්ච තෙල් ප්‍රශ්නේ තරම්ම උග්‍ර ප්‍රශ්නයක්. නමුත් තෙල් ප්‍රශ්නේ අපිට හොඳට දැනුණා, පොහොර ප්‍රශ්නේ අපිට දැනෙන්නේ නැත්තේ එක වෙලාවේ එක විටේක ප්‍රතිඵලය අපිට නොදැනෙන නිසා. නමුත් කන්න තුනක් ජනතාවට විවිධ හේතු නිසා බවන්න බැරි වුණා. විවිධ මේ කාලගුණික දේශගුණික කාරණා නිසා, දැඩි නියඟය නිසා, පොහොර නැතිකම නිසා, මේ නිසා ලංකාවේ ගොවීන්ට කන්න තුනක් නිසි ලෙස අස්වැන්න ලබා දෙන්න බැරි වුණා. ඒ හින්දා ඔවුන්ට පොහොර ලබා දෙන්න විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන කියලා ඔවුන්ගේ පැත්තෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් පොහොර ක්ෂණිකව ගෙන්වන්න කටයුතු කරලා තියෙනවා. ඔබ දකින්නේ නැති පහුගිය දිනවල ජනාධිපතිතුමා රුසියාවට, පාකිස්තානයට වැනි රටවල් වලට දුරකථනයේ ඔස්සේම කතා කරලා පොහොර ඉල්ලුවා කියලා සඳහන් කරලා තියෙනවා. අපිට දැනගන්න තියෙන කාරණාව ඊයේ දවස් වෙනකොට ලංකාවට පොහොර නැවක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අද උදෑසන ඉඳලා පොහොර බෙදා හැරීමේ කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරන්න සූදානම් වෙනවා කියලා කියවෙනවා. ඒත් එක්කම පාකිස්තානයෙන් යම් පොහොර ප්‍රමාණයක් ඉල්ලුම් කරලා තියෙනවා. එය සති දෙකක් ඇතුළත ලැබෙන්න නියමිතයි කියලා අපි දැක්කා සඳහන් වෙලා තියෙනවා. නමුත් පාකිස්තානයෙන් මේ වෙනකොට රට ඇතුළේ අභ්‍යන්තර තීරණයක් අරගෙන තියෙනවා රටින් පිටට පොහොර අපනයනය සීමා කරන්න. ඒ හින්දා එතනත් යම් බාධාවක් තියෙනවා. කොහොම වුණත් ජනාධිපතිතුමා කියපු විදිහට එතුමාගේ ඉල්ලීමත් එක්ක ඉදිරි දින කිහිපෙදී පාකිස්තානයට පොහොර නැව් එන්න පුළුවන්. ඒ හරහා පොහොර අර්බුදය විසඳයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි දැක්ක ජනතාවත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය මතු කරලා තියෙනවා. මොකද ගොයමට පොහොර යොදන්න ඕන නම් අවශ්‍ය කාලයේදී ඒ කාලේ පොහොරේදීම අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් පරදායක අස්වැන්නක් ලබා ගැනීමේ ගැටලු මතු වෙනවා. ඉතින් ගොවීන් සඳහන් කරන්නේ තමන් පොහොර මිටි තුනක් ගිනියන්න ආවත් පොහොර ලොරියක් ආවොත් තමන්ට දෙන්නේ එක මිටියයි. එතකොට ඉතුරු පොහොර මිටි දෙක අරගන්නේ කොහොමද? පහුගිය කාලේ රුපියල් 350ට පොහොර දුන්නා. දැන් පොහොර සානාධාරයේ දුන්නට වැඩක් නැහැ. පොහොර මිල වැඩි කියලා ජනතාව මැසිවිලි නගනවා. අපි දැක්ක සජිත් ප්‍රේමදාස ඇමතිතුමත් කියලා තිබුණා පුළුවන් නම් අපි පොහොර රුපියල් 350ට හරි ලබා දෙන්න ඕන කියලා. පොහොර මිල අඩු කිරීම සහ ගොවීන්ට නොමිලේ පොහොර ලබා දෙන්න විශේෂයෙන් අමාත්‍ය මණ්ඩලය රැස් වෙච්ච වෙලාවේ යෝජනා කරලා තියෙනවා. නමුත් මුදල් ඇමතිවරයා ඒකට එතරම් ප්‍රසාදයක් දක්වලා නැහැ කියලාත් වාර්තා වෙනවා. හේතුව ජනතාවට පොහොර සහනාධාරයක් දෙන නිසා ආයෙත් නිකම් පොහොර දෙන්න ඕනේ නැහැ කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් වෙලා තියෙනවා. ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ විදිහටත් මේ ප්‍රශ්නේ බැරෑරුම් අරගෙන විසඳුම් දෙන්න යනවා. නමුත් දෙන්න පොහොර නැහැ. දැන් පොහොර නැව් එමින් තියෙන නිසා මේ ප්‍රශ්නේ යම් ආකාරයකට නිරාකරණය වෙයි කියලා යම් බලාපොරොත්තුවකුත් තියෙනවා දිරුක්ෂි.
හොඳයි, සියලුම දේශපාලනික කරුණු කාරණා සමාජයට බලපාන ප්‍රධානතම කාරණා පිළිබඳව සිදු කරපු මේ සාකච්ඡාවට අද දවසේදීත් කරුණු ගොනු කිරීම පිළිබඳව අපට ස්තුතිවන්ත වෙනවා මනෝජ්. මනෝජ් උඩුතියාවලයි ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි මෙවරත් අපිත් සමග සම්බන්ධුනේ. ඔබට ස්තුතිය පළ කරමින් අපි සමු දෙනවා. ලැබෙන සතියේ සඳුදා හමුවන තෙක්. අයිබෝවන්.
බොහොම ස්තුතියි රුක්ෂි. අයිබෝවන්.